ඊළඟට ගරු චමින්ද විජේසිරි මැතිතුමා
නානගරු කතානායකතුමනි
ගැසීමට
සතියක් කල් ගන්න.
ගරු රංජිත් සොයිසා මැතිතුමා ගරු කුෂිකර්ම මැතිතුමා ඇසීමට
අහනවා ගරු කතානායක.
ගරු කතානායකතුමනි අයන්න පිළිතුර අක්කර 6,12,223.57 දෙවැනි එකේ පිළිතුර අක්කර 50,615.05 තුන්වැනි එක වීබුසල් 40,53,395.37 ආයන්න පිළිතුර උපරිම අක්කරයකට රුපියල් 10,000කට යටත්ව වන්දි ආයුධපත් ලැබුණු වහාම වන්දි ලබා දීමට කටයුතු කරනු ලැබේ. ආයන්නේ දෙක කුෂිකර්ම අමාත්‍යාංශය මගින් මුදල් වෙන් කර නැත. නමුත් කුෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ජාතික රක්ෂණ භාර අරමුදලින් පවත්වාගෙන යනු ලබන වගා බදු අරමුදල භාවිතා කරමින් වන්දි ගෙවනු ලැබේ. තුන්වෙනි එක අක්කරයකට උපරිම රුපියල් 10,000කට යටත්ව ඉල්ලුම් කරන ලද සෑම අයදුම්කරුවෙකුට ගෙවනු ලැබේ. ඈයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මෙතනදී ගරු ඇමතුමා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මුදල් වෙන් කළ නැහැ ජාතික සංවර්ධන භාරකාර අරමුදල හා කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලය මගින් ගෙවනවායි කියලා. එතකොට මේ හානියට පත්වෙච්ච මේ මුළු බිම් ප්‍රමාණයට ගෙවීමට තරම් ප්‍රමාණවත් මුදලක් එම අරමුදල් සතුව තියෙනවද කියලා මම දැනගන්න සතුටුයි.
දැනටම ගරු මන්ත්‍රීතුමා දැනටම අපි ගෙවලා තියෙනවා බිලියන 5.2ක් ගෙවලා තියෙනවා. ඉතින් ඒ හින්දා බිලියන 5.2ක් මේ වෙනකොට අපි ගෙවලා තියෙනවා. ඉල්ලුම් කරපු හැම ගොවි මහත්තයෙක්ම ගෙවලා තියෙනවා.
දැන් ඔබතුමාගේ පිළිතුරේ කියුණා බුසල් 40,00,000කට ආසන්න ප්‍රමාණයක් නොලැබී ගියා කියලා. ඒ නිසා මේ වෙනකොට ගරු ඇමතුමා රට තුල විශාලයෙන් සහල් මිලේ වැඩිවීමක් වෙළඳ පොළ තුල දකින්නට ලැබෙනවා. ඒ අතරෙම කෘෂිකර්ම ඇමතුමා ප්‍රකාශයක් කරනවා හෙක්ටයාර් 100,000ක් විවාගයන් ඉවත් කරන රජය කටයුතු කරනවායි කියලා. ඒ හෙක්ටයාර් 100,000ත් අයින් කරුවනම් මෙතන මේ හෙක්ටයාර් 50,000න් අහිමි වෙච්ච අසන්න ප්‍රමාණයත් හෙක්ටයාර් 100,000න් අහිමි වෙන අසන්න ප්‍රමාණයත් එක්ක ගත්තහම මේ රටේ ජනතාවට පරිභෝජනය කිරීම තරම් අවශ්‍ය සහල් සපයාගන්නේ කෙසේද යන්න පිළිබඳව පිළිතුරක් මම බලාපොරොත්තු
වෙනවා. ගරු මන්ත්‍රීතුමා දැනට මේ වෙනකොට අපිට විශාල වශයෙන් වගාහණි සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා සමහර ගොවීන් වගා කරලා තිබුණේ නැහැ. නමුත් අපි මේ වෙනකොට ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් අපි මේ වෙනකොට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මම හිතන්නේ ඉදිරි වර්ෂය තුලදී අපට විශාල අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කමක් වෙනවා. අනිත් එක මොරගහකන්ද ව්‍යාපාරයේ සහ කළුගඟ ව්‍යාපාරයේ තුල හෙක්ටයාර 90,000ක් අපිට ලබන වර්ෂය තුලදී වගා කරන්න පුළුවන්කමක් වෙනවා යල සහ මහ.
හොඳයි. හොඳයි බොහොම ස්තුතියි ගරු සෛද් අලිසෛර් මෞලානා මැතිතුමා. ගරු දේ මානන්ද කුමාරසිරි මැතිතුමා. ගරු නීතියා සාමයේ දක්ෂිණ සංවර්ධන මැතිතුමා ඇසීමට.
ගරු කතානායකතුමා මම අහනවා ප්‍රශ්න. ගරු කතානායකතුමනි අයන්න එක ඔව් අයන්න දෙක 1984.10 එක දින සිට වසර 8ක කාලයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඇත. අයන්න තුන නිලධාරියා 1993.12.4 දින සිදු කරන ලද විනය විරෝධී ක්‍රියාවකට අදාළව පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණයේ අවසානයේදී නිලධාරියා වරදකරු වීම මත 1994.1.26 දින සේවයෙන් පහකර ඇත. එම විනය නියෝගයට එරෙහිව ඔහු රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත යොමු කරන ලද අභියාචනයක් එම කොමිසන් සභාව විසින් 1997.10.7 දින නිෂ්ප්‍රභා කර ඇත. මේ සම්බන්ධයෙන් නිලධාරියා මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කර එම කාරක සභාව විසින් නිලධාරියා නැවත සේවයේ පිහිටුවා සේවයෙන් පහ කළ දින සිට නැවත සේවයේ පිහිට වූ දින දක්වා කාලයට හිඟ වැටුප් ගෙවන ලෙසට 2006.12.7 දින නිර්දේශ කර ඇත. නැවතත් මහජන පෙත්සම් කාරක සභාව ඉහත නිර්දේශයම 2012.07.2 දිනෙහි ලිපිය මගින් රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත යොමු කර ඇත. ඊට අදාළව රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් නිලධාරියාගේ අභියාචනය වසර 15කට පෙර ප්‍රතික්ෂේප කර ඇති බැවින් නැවත සලකා බැලීමේ හැකියාවක් නොමැති බවට දස් දහතුනයි නමයයි විසිහත දින දින තිබ මහජන පෙත්සම් කාරක සභාව වෙත දන්වා යවා ඇත. නැවත මහජන පෙත්සම් කාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් යොමු කළ ලිපියකට අදාළව අභියාචක වෙත ලබා දුන් තීරණ වෙනස් කළ නොහැකි බවට මහජන පෙත්සම් කාරක සභාව වෙත 2014-09-30 දින දන්වා යවා ඇත. ආයන්න 1 මහජන පෙත්සම් කාරක සභාවේ නිර්දේශය අනුව නිලධාරියා නැවත සේවයේ පිහිටවිය නොහැකි බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මහජන පෙත්සම් කාරක සභාවට දන්වා ඇත. ආයන්න 2 රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිලධාරියාගේ අභියාචනය නිෂ්ප්‍රභා කර ඇති බැවින් නිලධාරියා නැවත සේවයේ පිහිටුවීමේ හැකියාවක් නොමැත. ඈයන්න පැන නොනගී.
ගරු කතානායකතුමා, එක අතුරු ප්‍රශ්නයක් මට තියෙන. දැන් මේ කාරණේ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරි මහතුරුන් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරි මහතුරුන් ගෙන්නලා තමයි පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව පෙත්සම් කාරක සභාවේ කරුණු විමසලා තියෙන්නේ. එතෙන්ද තමයි මේ නියෝගය දීලා තියෙන්නේ. අවස්ථා එකකින් නෙවෙයි, තුන් අවස්ථාවක දුපතුමා කිව්ව හැටියටම. නමුත් මේක පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාවක යම් තීරණයක් දුන්නොත් ඒක ක්‍රියාත්මක කිරීම නොකිරීම එක අතකින් පාර්ලිමේන්තුවට කරන අපහාසයක් කියලා මම විශ්වාස කරන්නේ. එනිසා පිළිබඳව නැවත වතාවක් සොයා බැලන්න ගරු ඇමතුමා තීරණය කරනවාද කියලා මට දැනගන්න පුළුවන්.
ගරු කතානායකතුමනි, රාජ්‍ය සේවා කොමිෂන් සභාව තමයි එවකට දැනට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් කරන වැඩ කටයුතු ටික කරේ. ඉතින් එම තීන්දුවට අනුකූලව තමයි පොලිසිය කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. මෙතුමා සඳහන් කරපු කාරණය ගැන ඔබතුමාට තමයි ගරු කතානායකතුමනි තීන්දුවක් දෙන්න වෙන්නේ. ඒක මොකද කටයුතු විය යුත්තේ කියලා.
හොඳයි, අපි ඒක අවධානය යොමු කරමු.
ගරු කතානායකතුමනි, මේ මේ මේක විභාග කරන වෙලාවේ මේක ද්වේෂ සහගතව කරන ලද ඉවත් කිරීමක් කියලයි කාරණේ මතුවලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාගේ අවධානය පිළිවෙලින් යොමු කරන්න කියලා ගරු කාරණු කිල්ලනවා.
ඉදිමත් විනය පරීක්ෂණයක් පවත්වලා තියෙනවා කියලා මේකේ සඳහන් වෙනවා ගරු කතානායකතුමනි. ඉතින් ඒ විධිමත් විනය පරීක්ෂණයක් කරාට පස්සේ ඒක ඒවකට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තමයි ඒ පිළිබඳව හොයන්න ඒ පිළිබඳව අභියාචනා බලය තියෙන්නේ.
හොඳයි, අපි ගැන සාකච්ඡා කරමු ගරු මන්ත්‍රීතුමා. දෙවන වටය මේකට අදාළ ප්‍රශ්න මේ නෑ නෑ අද මේක අපි දැන් අනිකට යන් ගරු මන්ත්‍රීතුමා. ඉතින් හොඳයි, මං බලන්න. හොඳයි හොඳයි, අපි කතා කරන්න. ඔව්, දෙවැනි වටය 7 ප්‍රශ්නය කර අශෝක ප්‍රියන්ත මැතිතුමාගේ ප්‍රශ්නේ කවුරු හරි අහනවද? පිළිතුර සභාගත කරනවා. 9 ගරු හේෂාන් විතාරගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ
සභාගත කරනවා.
සභාගත කරනවා. 14 ගල් අලි සයිඩ් මවර මත් මැතිතුමාගේ ප්‍රශ්නය අධ්‍යාපන මැතිතුමා හසන් පාර්ලිමේන්තේ ස්ථාවර නියෝගංග 23-2 අරජ ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
නන්රි ගෞරව සභානායරවர்களே, தேசிய சகவாழ்வு கலந்துரையாடல் மற்றும் அரசகர்ம மொழிகள் கௌரவ அமைச்சர் மனோகணேசன் அவர்களிடம் கேட்பதற்கு மொழிகள் அமுலாக்கல் திட்டத்தை அமுல்படுத்தாமையானது தேசிய நோயாக உள்ளதாகவும் அந்த நோய் உள்ள இடத்தை அறிந்து அதற்கு மருந்து கண்டுபிடித்துள்ளதாகவும் தாங்கள் தெரிவித்துள்ளதாகவும் அதன் பிரகாரம் பொதுமக்கள் பாவனைக்குள்ள அரசாங்க படிவங்கள் அனைத்தையும் மும்மொழிகளிலும் மொழிபெயர்க்கும் பணியை தாங்கள் ஆரம்பித்துள்ளதாகவும் ஊடகங்களில் தகவல் வெளியாகி இருந்தன. அந்த வகையில் மேற்படி படிவங்களை மும்மொழிகளிலும் மொழிபெயர்த்து அவற்றை பாவனைக்குட்படுத்தும் வகையில் தாங்கள் மேற்கொண்டுள்ள முயற்சிகள் வெற்றி பெற எமது மக்கள் சார்பாக எனது வாழ்த்துக்களை தெரிவித்துக் கொண்டு இதுவரையில் எமது நாட்டை ஆட்சி செய்து வந்துள்ள அரசாங்கங்களின் மூலமாகவும் தற்போதைய அரசாங்கத்தின் மூலமாகவும் பல்வேறு மக்கள் பயன்பாட்டு திட்டங்கள் அவ்வப்போது அறிமுகம் செய்து வைக்கப்பட்டு செயல்படுத்தப்பட்டு வருகின்றன. குறிப்பாக இந்த அரசு ஆட்சிபீடம் ஏறியதன் பின்னர் நிலமெக ஹெரவ என்னும் செயற்திட்டம் ஜனாதிபதி அவர்களது துறை சார்ந்து ஆரம்பிக்கப்பட்டு வடக்கு மாகாணம் உள்ளிட்ட நாட்டின் ஏனைய பகுதிகளிலும் செயல்படுத்தப்பட்டு வருகின்றது. அதே போன்று அண்மையில் நிதியமைச்சர் அவர்களால் சில மக்கள் பயன்பாட்டு கடன் திட்டங்கள் அறிமுகப்படுத்தப்பட்டுள்ளன. மேற்படி திட்டங்கள் அனைத்தும் தனி சிங்கள மொழியில் சொற்களில் வழங்கப்பட்டு வருவதன் காரணமாக தமிழ் மொழி மாத்திரம் அறிந்த மக்களால் அந்த திட்டங்களை உணர்வுபூர்வமாக உணர்ந்து உள்வாங்கி அவற்றின் மூலமான பயன்களை உரிய வகையில் பெற்றுக்கொள்வதற்கு இயலாத நிலை ஏற்பட்டு வருகின்றது. இத்தகைய செயல்திட்டங்கள் தமிழ் மொழி மூலமாக வழங்கப்படுகின்ற நிலையிலேயே எமது மக்கள் அவற்றை உணர்ந்து ஏற்று பயன்பெறும் வாய்ப்புகள் அதிகரிக்கும் என்ற காரணத்தினால் கடந்த காலங்களில் திவி நெகும செயற்திட்டத்திற்கு வாழ்வின் எழுச்சி எனவும் பிம்சவிய செயற்திட்டத்துக்கு நிலசக்தி எனவும் தமிழில் பெயரிட்டு வழங்குவதற்கும் இன்னும் சில ஏற்பாடுகளை மேற்கொள்வதற்கும் எம்மால் நடவடிக்கை எடுக்கப்பட்டிருந்தது. அந்த வகையில் இதற்கு முன்பிருந்த அரசுகளாலும் தற்போதைய அரசாலும் அறிமுகப்படுத்தப்படுகின்ற இத்தகைய செயற்திட்டங்கள் சிங்கள மொழி பயன்பாட்டு சொற்களை தமிழ் மொழியிலும் மொழிமாற்றம் செய்து அதனுடன் இணைந்து வழங்குவதற்கு தங்கள் அமைச்சின் மூலம் நடவடிக்கை எடுக்க முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதிலை கௌரவ அமைச்சர் அவர்கள் சொல்லுவார் என எதிர்பார்க்கின்றேன். ஐ யூஸ் யுவர் கம்ப்யூட்டர். ஐ ஆம் யூஸிங் யுவர். தேங்க் யூ. எஸ் எஸ் ஓகே.
Who will reply that? Honorable Manu Ganeshan, yeah.
The Minister, Honorable Sir.
Yes, please go ahead.
Gaurava Douglas Devananda avargale, kaalathukku poruthamana, naattukku poruthamana, nalla oru kelvi thogupai ennidam neengal thoduthirukkindreergal. Nandri. Unmaiyile indha seyalpaattai porutha varaiyile ungalde kelvi thogupile neengal தந்திருக்கின்ற நற்சான்றிதழை நினைத்து மகிழ்ச்சி அடைகின்றேன். நன்றி. அந்த நற்சான்றிதழுக்கு பொருத்தமானவனாக தொடர்ச்சியாக நான் செயல்பட முடியும் நம்பிக்கை எனக்கு இருக்கின்றது. உங்களது நற்சான்றிதழ், உங்களது பாராட்டு அல்லது உங்களது வாழ்த்து என்னை அதிகமாக உற்சாகப்படுத்தி கொண்டிருக்கின்றது என்பதை இந்த அரசு குறிவைக்க வேண்டும் என்று நினைக்கின்றேன். உண்மையிலேயே இந்த மொழி சம்பந்தமாக நீங்கள் சொன்ன முக்கியமான விஷயம் என்னவென்றால், இந்த குறிப்பாக சொன்னீர்கள், இந்த கடைசி கட்டத்தில் சொன்னீர்கள், கடந்த கால கட்டங்களிலே இந்த வாழ்வின் எழுச்சி என்ற பெயரை திவி நெகும என்ற அந்த திட்டத்துக்கு வைப்பதற்கு நீங்கள் முன்முயற்சி எடுத்திருக்கின்றீர்கள். அதுபோல் பிம் சவிய என்ற செயற்திட்டத்துக்கு நில சக்தி என்ற அந்த பெயரை வைப்பதற்கு நீங்கள் முன்முயற்சி எடுத்திருக்கின்றீர்கள். நல்ல காரியம் நிச்சயமாக. நாடு முழுக்க தமிழ் மொழியும் சிங்கள மொழியும் ஆட்சி மொழியாக தேசிய மொழியாக கருதப்படுகின்றது, சட்ட ரீதியாக உறுதிப்படுத்தப்பட்டிருக்கின்றது. ஆங்கில மொழி இணைப்பு மொழியாக இருக்கின்றது. இது நான் சொல்வது வரப்போகும் வந்து கொண்டிருக்கின்றது, அது வந்துவிட்டது சொல்லக்கூடிய புதிய அரசியலமைப்பை அடிப்படையாக கொண்டல்ல, இன்றைய அரசியலமைப்பில் உறுதிப்படுத்தப்பட்டிருக்கின்றது. இன்றைய அரசியலமைப்பிலே இது மும்மொழி திட்டம் திட்டவட்டமான முறையிலே உறுதிப்படுத்தப்பட்டிருக்கின்றது. ஆகவே இந்த நாட்டை பொறுத்தவரையிலே இன்று இந்த நாடு முழுக்க ரெண்டு தமிழ் சிங்களம் ஆகிய இரண்டு மொழிகளும் ஆட்சி மொழிகளாக கருதப்படுகின்ற காரணத்தினாலே உறுதிப்படுத்தப்பட்டுகின்ற காரணத்தினாலே சிங்கள மொழியிலே பெயர்களை வைத்துவிட்டு அதை அப்படியே புரிந்தாலும் புரியாவிட்டாலும் கூட தமிழ் மக்கள் அதை அப்படி உச்சரிக்க வேண்டும் என்ற கட்டாயம் கிடையாது. அது சட்டவிரோதமானது, அது பிழையானது, தெளிவாக கூற விரும்புகின்றேன். அப்படித்தான் கடந்த காலங்களிலே நமோ நமோ மாதா என்ற அந்த சிங்கள மொழியிலான தேசியத்தை மாத்திரம் நாங்கள் பாட வேண்டும் என்று சொல்லப்பட்டிருந்தது. இப்படி அப்படியல்ல, நமோ நமோ தாயே என்று பாடுகின்றோம். காரணம், அந்த தாயே என்று சொல்லும் பொழுது மாதா என்ற சொல்லுக்கு மொழிபெயர்ப்பாக இருக்கின்ற காரணத்தினாலேத்தான் தாயே என்று சொல்லும் பொழுதுதான் நாங்களும் இலங்கையர்கள் இந்நாட்டவர்கள் என்ற உணர்வு எங்கள் உடல் ரீதியாக உருவாகின்றது. அது தேவையாக இருக்கின்றது. அது அந்த காரணமாகத்தான் நாங்கள் இலங்கையர் என்று உணர்கின்றோம். அது அடிப்படை. ஆகவே அதே அடிப்படையில் நிச்சயமாக இந்த சுட்டிக்காட்டு நன்றி. நிச்சயமாக இப்பொழுது நடைமுறைக்கூடிய எல்லா சிங்கள மொழி பெயர்களுக்கும் உரிய தமிழ் மொழி பெயரை நிச்சயமாக குறிப்பாக அரசாங்கத்தின் செயல் திட்டங்களுக்கு வழங்குகின்ற அந்த கடப்பாட்டை நான் தர விரும்புகின்றேன். இன்று காலை கூட பாருங்கள், எங்களது பிராந்திய அபிவிருத்தி அமைச்சர் கௌரவ சரத் பொன்சேகா அவர்கள் ஒரு பாரன் அமைச்சரவையிலே ஒரு தனது அமைச்சர் பத்திரத்தை சமர்ப்பித்து சியபெற என்ற ஒரு திட்டத்தை அறிமுகப்படுத்தியிருந்தார். அதுக்கு அமைச்சரும் அங்கீகாரம் வழங்கியிருக்கின்றது. சியவர என்று சொல்லும் பொழுது அதுக்கு பெயர் சுயசக்தி என்று நினைக்கின்றேன். ஆகவே சியவர என்ற அந்த திட்டத்துக்கு சுயசக்தி என்பதை இந்த இடத்திலே நான் தெளிவான முறையிலே அறிவிக்க விரும்புகின்றேன். நன்றாக புரிந்து கொள்ளுங்க நீங்கள் அதை. ஆகவே அதற்கு அவர் உடன்பட்டிருக்கின்றார். அதே போல எல்லா அமைச்சர்களும் எல்லா அமைச்சர்களும் தங்கள் செயல் திட்டங்கள் முன்னெடுக்கப்படும் பொழுது அவற்றுக்கு சிங்கள மொழியில் பெயர்களை வைக்கும் பொழுது அவற்றை கண்காணித்து கண்டுபிடித்து அதற்குரிய தமிழ் மொழி பெயரை வைப்பதற்கு நான் தெளிவாக இருக்கின்றேன். அதே போல எங்கேயாவது ஒரு அமைச்சரோ எதையாவது யாராவது ஒரு அரசு செயல்பாட்டாளர்களோ தமிழ் மொழியிலே பெயரை வைப்பார்களே ஆனால் அதற்கு உரிய சிங்கள மொழி பெயர்ப்பையும் கண்டுபிடித்து முன்னெடுப்பதற்கு நான் தயாராக இருக்கின்றேன் என்று குறிவைக்க வேண்டும் நினைக்கின்றேன். அது மட்டுமல்ல, உங்கள் கேட்டீர்கள், இந்த கடந்த 14 திகதி இந்த நாட்டிலே செயல்பட்டு கொண்டிருக்கக்கூடிய பல்வேறு அரசு நிறுவனங்களில் இருக்கக்கூடிய அரசு படிவங்களெல்லாம் கண்டுபிடித்து தேடி எடுத்து அவற்றை மொழி பெயர்க்கும் செயல்பாட்டை நாங்கள் ஆரம்பித்திருக்கின்றோம். குறிப்பாக 429 பிரதேச செயலக காரியாலயங்கள், அதே போல 197 ஏனைய காரியாலயங்கள், அதே போல 256 மாகாண சபை மற்றும் பிரதேச சபை காரியாலயங்கள். 429 பிரதேச செயலக காரியாலயங்கள் கிடையாது, ஆனால் ஒட்டுமொத்த பிரதேச செயலக காரியங்களில் இருக்கக்கூடிய பல்வேறு பிரிவுகளை சேர்த்து தான் 429 என்று சொல்கின்றார். அந்த அடிப்படையில் 882 அரசு நிறுவனங்களை கண்டுபிடித்து அவற்றிலே இருக்கக்கூடிய அந்த படிவங்களை கண்டுபிடித்து ஒரே மொழியிலே, குறிப்பாக பெரும்பாலும் சிங்கள மொழியில் இருக்கக்கூடிய அந்த படிவுகளை கண்டுபிடித்து அவற்றை மூன்று மொழிகளிலுமே, ஏனைய தமிழ் ஆங்கில மொழிகளில் மொழிபெயர்க்கும் செயல்பாட்டை எடுத்து அமைச்சு ஆரம்பித்திருக்கின்றது. அதற்கு தேவையான மொழிபெயர்ப்பாளர் குழாம் ஒன்றை நான் தெளிவான முறையிலே அரசாங்கத்தில் எனது அமைச்சுக்குள்ளே நியமித்திருக்கின்றேன், குறிவைக்க விரும்புகின்றேன். அது மட்டுமல்ல, நாடு முழுக்க இருக்கக்கூடிய எல்லா பெயர் பலகைகளும் தெளிவான முறையிலே மூன்று மொழியிலே இருக்க வேண்டும். தெளிவாக இருக்கின்றது. சிங்கள மொழியும் தமிழ் மொழியும் ஆட்சி மொழியாக தேசிய மொழி இருக்கின்ற காரணத்தினாலே மூன்று மொழிகளிலும் பெயர் பலகை இருந்தாக வேண்டும். தமிழிலே சிறிதாக எழுதிவிட்டு சிங்களத்தில் பெரிதாக எழுத முடியாது. அப்படி எழுதுவார்களே ஆனால் தமிழர்களுக்கு மாத்திரம் நான் கண்ணாடி கொடுக்க வேண்டி வரும், கொடுக்க முடியாது. அதுக்கான சந்தர்ப்பம் கிடையாது. ஆகவே ஒரே அளவில் இருக்க வேண்டும். அது மட்டுமல்ல, எழுதப்படும் தமிழ் மொழியிலே எழுதப்படும் அந்த பெயர் பிழையில்லாமல், இலக்கண பிழையில்லாமல் இருக்க வேண்டும் என கவனமாக இருக்கின்றோம். ஆகவே இதெல்லாம் அக்கறை கொண்டிருக்கின்றோம். ஆகவே எழுதும் அந்த வரிசையை கூட தெளிவாக இருக்க வேண்டும். சிங்கள மொழியில் முதலில் எழுதப்பட்டு அதுக்கு பிறகு தமிழ் மொழியில் எழுதப்பட்டு அதுபோல் ஆங்கில மொழியில் எழுதப்பட்டிருக்க வேண்டும். உண்மையிலே சொல்லப்போனால் இது சில இடங்களிலே சிங்கள மொழியில் எழுதப்பட்டு அடுத்து ஆங்கில மொழியில் எழுதப்படுகின்றது, அப்படி இருக்கக்கூடாது. அது மட்டுமல்ல, வடக்கு கிழக்கு மாகாணங்களிலே தமிழ் மக்கள் பெரும்பான்மை வாழும் மாகாணங்களிலே அந்த வரிசை தமிழ் மொழியில் எழுதப்பட்டு அடுத்து சிங்கள மொழியில் எழுதப்பட்டு அதுக்கடுத்து ஆங்கில மொழியில் எழுதப்பட வேண்டும். இதுதான் தெளிவான முறையில் ஜனநாயகமாக இருக்கிறது நினைக்கின்றேன். அதை புரிந்து கொள்ள வேண்டும். ஆகவே இந்த அடிப்படையில் தான் செயல்பட வேண்டும் நினைக்கின்றேன். ஆகவே இந்த நாட்டிலே தமிழ் மொழியும் சிங்கள மொழியும் சமமான ஆட்சி மொழிகளாக இருக்கின்றன. இன்றைய அரசியலமைப்பில் பார்க்கும் பொழுது அது அங்கே சிங்கள மொழி ஒரு ஆட்சி மொழியில் குறிப்பிடப்பட்டிருக்கின்றது. அடுத்த வரையிலே தமிழ் மொழியும் ஒரு ஆட்சி மொழியில் குறிப்பிடப்பட்டிருக்கின்றது. புதிய அரசியல் வருமானால் அந்த அரசியல் நிச்சயமாக நாங்கள் சிங்கள மொழியும் தமிழ் மொழியும் ஆட்சி மொழிகள் என்ற அந்த செயல்பாட்டை ஒரே வாக்கியத்திலே ஒரே வரையிலே கொண்டு வருவதற்கான செயல்பாட்டை முன்னெடுக்குவோம் என்று குறிவிக்க விரும்புகின்றேன். அது மட்டுமல்ல, கடைசியாக சொல்ல வேண்டும், ஆட்சி மொழி ஆகிய தமிழ் மொழி சிங்கள மொழியிலும் அதே போல் இணைப்பு மொழி ஆங்கில மொழியிலும் எந்த ஒரு குடிமகனும் குடிமகளும் அரசாங்க அலுவலகங்களுக்கு சென்று தனது வாய் மூலமாக எழுத்து மூலமான பதிலை பெற்றுக்கொள்ளக்கூடிய உரிமை அரசியலமைப்பில் உறுதிப்படுத்தப்பட்டிருக்கின்றது. வீடு சொல்கின்றேன், புதிய அரசியலமைப்பு அல்ல, இந்த அரசியலில் உறுதிப்படுத்தப்பட்டிருக்கின்றது. அதை உறுதிப்படுத்த வேண்டிய கடப்பாடு இருக்கின்றது. எனக்கு தவிர அவகாசம் கொடுங்கள், காலம் கொடுங்கள். ஏனென்றால் அந்த வாய்ப்பை இப்பொழுது சட்டப்படி அரசாங்க அலுவலர்கள் எல்லோருமே தமிழ் மொழியும் சிங்கள மொழியும், தமிழர்கள் சிங்களமும் சிங்கள தமிழும் படிக்க வேண்டும் இருந்தாலும் கூட சரியாக படிப்பதில்லை, கற்பதில்லை, கற்றுக்கொண்டாலும் கூட அந்த மொழி தகமை சரியான முறை இருப்பதில்லை என்ற காரணத்தினாலே அந்த உரிமை சரியான முறையில் மக்களுக்கு வழங்கப்படுவதில்லை. ஆகவே வடக்கிலிருந்து வரக்கூடிய, கிழக்கிலிருந்து வரக்கூடிய, மலையிலிருந்து வரக்கூடிய, சிங்களபதி செல்லக்கூடிய எல்லோரும் தமிழ் குடிமகனுக்கும் தனது தாய்மொழியிலே அந்த எழுத்து மூலமான அல்லது வாய்மொழி மூலமான பதிலை பெறக்கூடிய உரிமை இருக்கின்றது. அதே போல தெற்கிலிருந்து சிங்கள பகுதியிலிருந்து வடக்கை நோக்கி கிழக்கு நோக்கி செல்லக்கூடிய சிங்கள குடிமகனுக்கு குடிமகளுக்கு அதே போல சிங்கள மொழியிலே தமிழ் அதிகாரிகள் மாத்திரம் இருக்கக்கூடிய அலுவலகத்தில் இருந்து சிங்கள மொழியிலே வாய்மொழி மூலமாகவும் எழுத்து மூலமாகவும் பதிலை வரக்கூடிய வாய்ப்பு இருக்கின்றது, உறுதிப்படுத்தப்பட்டிருக்கின்றது. அவற்றை உறுதிப்படுத்துவதற்காக மொழி அலுவலர்கள், லாங்குவேஜ் ஆஃபீசர்ஸ் என்று சொல்லக்கூடிய, பாஷா நிலதாரி என்று சொல்லக்கூடிய அதிகாரிகளை நிச்சயமாக பெருந்தொகை நியமிப்பதற்கான முடிவை எடுத்திருக்கின்றேன், கொள்கிறதான முடிவு எடுத்திருக்கின்றேன். சம்பந்தமாக நிதியமைச்சருடன் பேச்சுவார்த்தை நடத்தி கொண்டிருக்கின்றேன். ஏறக்குறைய 3300 மொழி அதிகாரிகளை நியமிக்க வேண்டிய தேவைப்பட இருக்கின்றது. அது சம்பந்தமான ஒரு கணக்கெடுப்பை எங்களது அமைச்சு இப்போ நடத்தி கொண்டிருக்கின்றது. நாடு இருக்கக்கூடிய எல்லா திணைக்களங்கள் எல்லா அமைச்சுகள் மத்தியிலே நாங்கள் ஒரு கணக்கெடுப்பை எடுத்து எல்லோருக்கும் தமிழ் மொழி, சிங்கள மொழி என்ற பாவனை செய்யப்படும் பாவிக்கிறதுக்காக தேவைக்காக மொழி அலுவலர் தேவை என்ற அந்த தகவல் தந்திருக்கின்றார்கள். அந்த அடிப்படையிலே பெருந்தொகையான அலுவலர்கள் நியமிப்பதற்கான முடிவு செய்திருக்கின்றோம். அந்த அடிப்படையிலே இளைஞர்களை பல்கலைக்கழக செல்வதற்கு தகுதியை ஏறக்குறைய பெற்றுவிட்டு செல்ல முடியாமல் இருக்கக்கூடிய உயர்தர பரீட்சையிலே சித்தியடைந்த இளைஞர்களை கண்டுபிடித்து அவர் உள்வாங்கி அவர்களுக்கு மொழி பயிற்சியை மேலதிகம் வழங்கி கணினி பயிற்சியை வழங்கி அதன் மூலமாக மொழி அலுவலர்கள் என்ற அந்த புதிய அதிகாரிகளை இந்த அரசாங்க அலுவலர்களை நியமிக்கக்கூடிய முயற்சிகளை எடுத்துக்கொண்டிருக்கின்றோம். ஆகவே அந்த அடிப்பில் பார்த்தால் பாருங்கள், பெயர் பலகைகள், அடுத்து அரசாங்க படிவங்கள், மூன்றாவது தங்கள் தாய்மொழியிலே பதிலை பெறக்கூடிய வாய்ப்பை தரக்கூடிய மொழி அலுவலர்கள் மூன்று விஷயங்கள் செய்துவிட்டால் இந்த மொழி பிரச்சனை தீர்ந்துவிடும் நம்பிக்கை எனக்கு இருக்கின்றது. ஆகவே தான் சொல்கின்றேன், தேசிய மொழி பிரச்சனை இன்றைய கொள்கை அடிப்படையிலே தீர்க்கப்படுமானால் நிச்சயமாக தேசிய இன தீர்வுக்கான முன்னோடியாக இருக்கும் என்று நினைக்கின்றேன். தேசிய இன பிரச்சனை நான் சொல்லிக்கொண்டிருக்கூடிய அந்த பாரிய பிரச்சனையிலே 151% மொழி பிரச்சனையாகத்தான் இருக்கின்றது. ஏனைய 49% கட்டாயமாக அதிகார பகிர்வு அவசியமாக இருக்கின்றது. இருந்தாலும் கூட பெரும் பகுதியை மொழி பிரச்சனை இருப்பதன் மூலமாக தீர்க்கும் நம்பிக்கை எனக்கு இருக்கின்றது. அந்த அடிப்படையிலே உங்களது கேள்விக்கு நன்றியை கூறிக்கொண்டு விடைபெறுகிறேன்.
Yes, sorry, what is that?
30 seconds.
Yeah, you want some clarification, can't debate on this.
Okay, yes.
If that clarification...
நன்றி கௌரவ அமைச்சர் அவர்களே. இன்று பல திணைக்களங்களில் மொழி மாற்றம் செய்வதற்கு போதிய ஆட்கள் இல்லை. ஆனபடினால் இன்று அந்த வேலையேற்ற பட்டதாரிகள் இருக்கின்றபடியினால் அவர்களை நீங்கள் அவர்களுக்கு வேலை வாய்ப்பு கொடுப்பதாகவும் இருக்கும், நாட்டினுடைய தேசிய நல்லிணக்கம் வலுப்படுவதற்கும் அது வாய்ப்பாக இருக்கும் என்ற ஒரு கோரிக்கையை முன்வைத்து விடைபெறுகின்றேன். நன்றி.
நல்ல யோசனை. உண்மையிலே அந்த மாதிரியான நிறைய அரசாங்க அலுவலர்களை உள்வாங்குவது என்பது ஒரு வரையறை இருக்கின்றது. அந்த அடிப்படையில் செயல்பட்டுக் கொண்டிருக்கின்றது. நிச்சயமாக அதுக்கான வாய்ப்பு வரும் நம்பிக்கை இருக்கின்றது.
ஸ்துதி பிரதான பட்டறிவு ஆரம்பேதி பணத்திடும் பயப்பின் பெருகியான தனுந்தீம கரு முதல்ல ஜனமாதி அமாத்தித்துமா மிகவும் படை மிகவும் நமக்கு உடையுன்னு
கரு கதாநாயகத்துமணி ரக்ஷண கர்மாந்தே விதிமத் கிரீமே சங்சோதன பணத் கெட்டும் பத மம திரிபத் கருமி.
ரக்ஷண கர்மாந்தே விதிமத் கிரீமே சங்சோதன தேதாக அங்க 43 தரண ரக்ஷண கர்மாந்தே விதிமத் கிரீமே பணத் சங்சோதனே கிரீம சந்தா ஊ பணத் கெட்டும் பதக்கி
தேவனவர் கீமகவாத்
மாறோ
விதி சந்தே ஜீச்சல் இடத்தார பாசு கம்பெனி அமாத்தியுமா
கரு கதாநாயக துமணி இலக்ட்ரானிக கணுதெனு சங்சோதன பணத் கெட்டும் பத மம இதிரிபத் கருமி.
இலக்ட்ரானிக கணுதெனு சங்சோதன 2006 அங்க 19 தரண இலக்ட்ரானிக கணுதெனு பணத சங்சோதனே கிரீம சந்தா ஊ பணத் கெட்டும் பதக்கி
ஜீவனார் கீம கவதாத
மாறோ
கார்வ அனுகோன் தானே முகத் ஹதிஸ் வரத்த
கரு கதாநாயகத்துமணி மம 2017 8வினி மாசம் 11 கேசதே பார்லிமேந்துவேதி ஐசிடி ஆயத்தனே கணுதெனுவா பிலிபதவ மேர் சபாவதி பிரஸ்னகரா ஏக்கட ஜாதிக பிரதிபத்தி ஆர்த்திக் கருத்து அமாத்தியுமா வினுவேன் ஏ நியோஜமாத்திய ஹரசில்வா நியோஜமத்துமா விசும் பிலித்துர் லபாது ஏ பிலித்துர் லபாதுன்னாட பசுவ எதின ராத்திரி ஒஹு பௌத்கலிக ரூபாய் நாளிகாவா சமக யானி சிரச ரூபாய் நாளிகாவிதி ஒஹு மேம கியனும் மே அத ஏதிவிலா திபின கெட்டலுவ சம்பந்தின் மே 23 பிரச்சனைட்டு உத்தர தின் அகமதிவரையா விசி மாவ தெனுவத் கல திபுனா இத்தின் மே மகாபேங்குவ சா ஐசிடிஏ ஏஜென்சிக்கின் லபாதீப்பு துரத்துரு அணுவ அப்பே அமாத்தியன்சம் பிலீல் கருப்பு பிலித்துருத்தமாய் மம பார்லிமேந்துரு செப்பேவ் அனுரகுமார மந்திரித்துமாகி மே பிரச்சன கிரீமா சமக மம பசே மேகன ஒயில பெலுவ
ஏகன்னே
துமா கியனவா மம்மே பிரச்சனை அஹுவட பசே துமா பிலித்துராக் லபாதுன்னா පිළිතුර බැන පස්සේ හොයලා බැලුවට පස්සේ තුමා කියන මෙහෙම නමුත් මෙහෙම කිසිදා සඳහන් වෙන්නේ නැහැ. එතකොට එක පැත්තකින් මාව ඒ කියන්නේ තුමව යම් කිසි විදියකින් නොමග යැවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර එතුමා ICT ආයතනයේ වෙනුවෙන් එතුමාට ලබා දෙන ලද පිළිතුර එතුමා පාර්ලිමේන්තුව කියෙව්වා. එතුමා එදා රාත්‍රියේ රූපවාහිනියට කියනවා ICT ආයතනයේ වෙතින් තමන් වෙත ලබා දී තිබෙන පිළිතුර නිවැරදි පිළිතුරක් නෙවෙයි කියලා. එහෙනම් අරසසිල න්‍යාජ්‍ය අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තියෙන වැරදි පිළිතුරක්. ඔහු වැරදි පිළිතුරක් දුන්නු බව සිරස රූපවාහිනී නාලිකාවේදී ඔහු දුරකථනින් ප්‍රකාශ කර සිටිනවා. ගරු කථානායකතුමනි මම බලාගෙන හිටියා අරසසිල අමාත්‍යවරයා හිටියා. ඔහු අඩුම තරමේ එදා රාත්‍රියේ රූපවාහිනියට කිව්වනම් මම විසින් අහන ලද පිළිතුර ලබා දුන්නේ වැරදි පිළිතුරක් කියලා. අද ඔහු අඩුම තරමේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතු තිබෙනවා. එනිසා පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත වෙලා තිබෙන්නේ අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ ලබා දීපු පිළිතුරු ලෙස නිශ්චිත සඳහන් වෙලා තිබෙන අසත්‍ය වැරදිසහගත පිළිතුරක්. ඒ ICT ආයතනය විසින් තමන්ගේ ගනුදෙනු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එහි අධ්‍යක්ෂකවරයා තමන්ගේ මුළු බලතල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නොමග යවීම.
හොඳයි.
ඒ නොමග යවීම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුව නොමගවලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව විධිමත් ඇත්ත පිළිතුර මේ පාර්ලිමේන්තුවට ලබා දී යුතුයි. මොකද එතුමම
කියලා කියන එතුම
ලබා දී පිළිතුර වැරදි පිළිතුරක්
කියලා. I will inform the
honorable.
Yes, so he can make a request. I will also tell him.
ඔක මම. දැන් මේ මොකද විවාද කරන්න බෑ.
දැන් මම හෙට කියන්නේ හෙට අවස්ථාව
දෙන්න. අපි හැමදාම ඒක.
ඔව්. දැන් එතුමා. Are you here? Can he explain? ගරු වර්ෂසේල මැච්මට අවස්ථාව දෙන්න. දැන් ඔබතුමා අපට කියවනේ.
මොකද කියන්නේ?
නෑ එදා ඔබතුමා කිව්වයි කියලා ඒක පස්සේ වැරදි පිළිතුරක් දුන්නේ කියලා.
ඔව් කියනවා.
නෑ ඒක ආපහු කියන්න එපා දැන් අවද. බිකෝ අද මේක ඒ කියන්නේ පැහැදිලි හෙට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබට? හෙට උදේට.
මොකද ඔබතුමා කියන්නේ?
නෑ නෑ ඒක සරයි කිව්වා රිපීට් කරනකොට මේ. එතුමා කතා කරන්නේ අර ICTA ප්‍රශ්න සම්බන්ධයෙන්.
එහෙමයි
කතා. ඔබතුමා ඊට පස්සේ රෑ කියවනේ නොමග යවීමක් කියලා.
එහෙමයි
කතා. ඒ කියන්නේ පැහැදිලි කිරීමක් මෙතුමා ඉල්ලන්නේ.
මම කියන්නම්.
ඒක දැන් කරනවද? දැන් අද නැත්තම් හෙට පැහැදිලි කරනවද?
නෑ නෑ දැන් කියන්න ගැටලුවක් නෑ.
ගරු සභානායකතුමා එකඟද? හරි. පැහැදිලි කරන්න.
මෙතුමා ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් පිළිතුරු අපි අමාත්‍යාංශය මහ බැංකුවෙන් අපේ අමාත්‍යාංශයට මහ බැංකුව හරහා ආපු ප්‍රශ්න නිසා කොම නමුත් අගමැතිතුමා මහ බැංකුවෙනුයි ICT ආයතනයෙනුයි දෙකෙන්ම මේ වගේ ප්‍රශ්න පිළිතුරු ඉල්ලා තිබුණා. ඊට පස්සේ එතුමා එදා හිටියේ නෑ. මම ඒ ප්‍රශ්නට උත්තර දුන්නා. ඊට පස්සේ අපිට ආරංචි වුණා දැනගත්තා. ඒකේ තිබුණේ සම්පූර්ණ විස්තර 100%ක් නිවැරදි නොවන බව. ඒ නිසා ඒ අවස්ථාවේදීම මම ICT ආයතනයේ සභාපතිවරයාට කතා කරලා කිව්වා මේ සම්බන්ධයෙන් තියෙන සියලු කටයුතු තාවකාලිකව අත්හිටවන්න. මම අගමැතිතුමාට දැනුවත් කරා, අගමැතිතුමාගේ ලේකම්ට දැනුවත් කරා, ගරු ඇමතිතුමා දැනුවත් කරා. ඊට පස්සේ කිව්වා වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා මට අගමැතිතුමාට අදාළ අමාත්‍යතුමාට මහ බැංකුවට ඒ පිළිතුරු ලබා දෙන්න කියලා. ඒ පිළිතුරු ඊයේ හැන්දෑවේ අපිට ලැබුණා. ඒත් සමගම අපි ඉදිරි පියවර ගන්න ගරු කථානායකතුමනි බලාපොරොත්තු වෙනවා.
හොඳයි. අද විවාදයක් නෙමෙයි ඊට පස්සේ ඔව්. ගරු අනු කුමාර මැතිතුමා
මම ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඔබතුමා නියෝජ අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් එහි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබතුමා නිශ්චිත පිළිතුරක් ලබා දුන්නා. හැබැයි ඔබතුමාම එදින රාත්‍රියේ සිරස නාලිකාවට ප්‍රකාශයක් කරනවා ඒ දින ලද පිළිතුරු මුළුමනින්ම සත්‍ය නොවන බවත් ඔබතුමාමත් නොමග යවීමකට ලක් කරලා තිබෙන බවත් ඔබතුමා ප්‍රකාශ කළා. ඒතොර දැන් මට සාධාරණ අයිතියක් තියෙනවා ගරු කථානායකතුමනි. දැන් ඇත්ත උත්තරේ මොකද්ද කියලා දැනගන්න. ඒතොර ඔබතුමා එදා 23:02 යටතේ මම අහන ලද ප්‍රශ්නෙට ලබා දී තිබෙන පිළිතුර නිවැරදි පිළිතුර නෙවෙයි. නමුත් දැන් ඒක තමයි හැන්සාඩ් ගත වෙලා තිබෙන්නේ. ඒක තමයි මා පිළිතුරු ලෙස සලකන්නේ. නමුත් දැන් ගරු කථානායකතුමනි අපිට අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්නේ පිළිබඳ නිවැරදි පිළිතුර ඔබතුමා මේ සභාවට ඉදිරිපත් කරන්න.
ඒතර මම ඔබතුමා ගැන අවධානය යොමු කළා. සෝ දැන් විස්තර එනවයි කියවනේ ඊට කොහෙද? ඔව්. ගරු ආශ්‍රය සිල්ල මැතිතුමා.
ඔවිසදේ. අනු කුමාර ගරු මන්ත්‍රීතුමා අපිට මම ඊයේ කිව්වා වගේ ඊයේ ඒ පිළිතුරු මේ ඉන්වෙස්ටිගේෂන් රිපෝට් එක ආවා. අපි ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔය ඊළඟ එකේ මම ඒකට පිළිතුරු ඔබතුමාට සපයන්න.
ඔවිසදේ. හොඳයි බොහොම ස්තුතියි. ප්‍රධාන කටයුතු අද දින නායපත්තේ විෂයාංක 1 පරිපූර්ණක මුදල් ශීර්ෂ අංක 117 උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යාංශය අනුමත කිරීමට, ඒ වගේම දෙවැන්න
පුද්ගලයන් ළියාපදිංචිකරුවේ පනත යටතේ නියෝග අනුමත කිරීමට 3 ක්‍රීඩා පනත යටතේ නියෝග අනුමත කිරීමට
I move item 1 2 and 3 I move item
කරු සභානායකතුමා
කරු කතානායකතුමනි මෙම පරිපූර්ණක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත්තේ ඊටාම සාර්ථක ආයුරින් ක්‍රියාත්මක වන ව්‍යාප්ති 6ක් සඳහා මේ වසරේ අයවැය ප්‍රතිපාදන මගින් මෙන් වූ මුදල් ප්‍රමාණවත් නොවන නිසා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීම සඳහාය ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම පිටත වටරවුම් මාර්ගයේ ව්‍යාප්තිය තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාප්තිය ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන දෙවන නව කයල් පාලම ඉදිකීමේ ව්‍යාප්තිය යන ව්‍යාප්ති සදා සමස්ත වශයෙන් රුපියල් බිලියන 53ක මුදලක් අතිරේක ප්‍රතිපාදන වශයෙන් ඉල්ලුම් කරනු ලබයි මෙම මුදලින් රුපියල් බිලියන 51.5ක් ප්‍රමාණයක් දැන්ට වෙන් වී ඇති චීන රජය ජපාන් රජය සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය යෝජනා යටතේ ලැබෙන බැවින් දේශීයව මුදල් සැපීමේ අවස්ථාවක් පැන නොනගිනු ඇත කෙසේ වුවද බිලියන 2.5ක් පමණක් මහා භාණ්ඩාගාරයේ වැය බරක් වනු ඇත ගරු කතානායකතුමනි දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම සිට හම්බන්තොට දක්වා කිලෝමීටර 96ක දීර්ඝ කිරීමට අදාළ ඉදිකිරීම් ශීඝ්‍රයෙන් සිදු කරමින් තිබෙනවා මෙම ඉදිකිරීම් කොටස් 4කින් සිදු කෙරෙනවා ඒ සඳහා මිලියන 28,334ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තියෙනවා මේ ව්‍යාප්තිය සඳහා 2015 වසරේදී කොන්ත්‍රාත් ප්‍රදානය කරනු ලැබුවා මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත් පැකේජ් 4කට යටතේ සිදු කරනු ලබනවා චීන මහජන සමූහාණ්ඩුවේ ණය ආධාර මගින් මෙම ඉදිකිරීම් සිදු කරනවා මෙම ඉදිකිරීම් වලින් 135ක වැඩි කටයුතු අවසන් කර තිබෙනවා මෙම ගරු සභා විසින් මිලියන 29,008ක් 2017 අයවැය ඇස්තමේන්තු සඳහා අනුමත කර තිබෙනවා නමුත් මෙම වසරේ ජූලි මාස අවසන් වන විට මෙම සම්පූර්ණ මුදල සඳහා ඉදිකිරීම් කර තිබෙනවා වසරේ ඉතිරි කාල පරිච්ඡේදය තුලදීද සිදු කරන ඉදිකිරීම් සහ අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වී තිබෙනවා ඒ සඳහා විදේශ ආධාර ණය යටතේ මිලියන 24,000ක් සහ ඊට අදාළ දේශීය අරමුදල් යටතේ තවත් මිලියන 1200ක් අතිරේක ප්‍රතිපාදන 2014 වසර සඳහා අවශ්‍ය වී තිබෙනවා එමගින් මේ වසර අවසන් වන විට 140ක භෞතික ප්‍රගතියක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා මෙම අධිවේගී මාර්ගය 2019 වසර අවසානයේදී මහජනතාව සඳහා විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා කරු කතානායකතුමනි පිටත වටරවුම් මාර්ග ව්‍යාප්තිය පිටත වටරවුම් මාර්ගයේ තුන්වෙනි කොටස කඩවත සිට කෙරවල පිටිය දක්වා ඉදිකිරීම් කටයුතු ශීඝ්‍රයෙන් සිදු කරනවා මේ කිලෝමීටර් 9.3කින් යුක්තයි මේ මාර්ගය 2019 වසර වන විට නිමවන අතර ඒ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ග පද්ධතිය සමග දක්ෂිණ අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධ වී මාර්ග ජාලයන් නිර්මාණය වනු ඇත මේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 127ක් අවසන් කර තිබෙනවා 2014 වසරේදී 150ක භෞතික ප්‍රගතියක් අත්කර ගැනීමට සැලසුම් කර තිබෙනවා මෙම වසර සඳහා මෙම ගරු සභාව මගින් රුපියල් මිලියන 5000ක මුදලක් අනුමත කර තිබෙනවා එම මුළු මුදලම ජූලි මාස අවසන් වන විට ඉදිකිරීම් සඳහා ගෙවා අවසන් වී තිබෙනවා මෙම වසරේ ඉතිරි කාලය තුලදී සිදු කරන ඉදිකිරීම් සඳහා තව රුපියල් මිලියන 6000ක් අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වී තිබෙනවා තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාප්තිය PRP3 චීන සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාප්තිය 2015 වසරේදී ආරම්භ කරනු ලැබුවා මේ පළවෙනි අධීරය සඳහා ඩොලර් මිලියන 3000ක ණය මුදලක් ආයෝජනය කරනු ලබනවා මේ පළමු අධීර යටතේ කිලෝමීටර් 142ක් ඉදිකිරීම් සිදු කරනු ලැබනවා මෙම ව්‍යාප්තිය මගින් ආරම්භ කරන ලද මාර්ග 12ක ඉදිකිරීම් අවසන් වෙමින් පවතිනවා මාවනෙල්ල ගම්පොළ මාර්ගයේ ඉදිකිරීම් සිදු කරනවා එම මාර්ගයේ ඉදිකිරීම් ජූලි මාස අවසන් වන විට 163ක අවසන් කර තිබෙනවා මෙම ව්‍යාප්තියේ පළවෙනි අධීර සඳහා මිලියන 3500ක් 2014 වසර සඳහා මෙම ගරු සභාව මගින් අනුමත කර තිබෙනවා එම මුළු මුදලම ජූලි මාස අවසන් වන විට ඉදිකිරීම් සඳහා ගෙවා අවසන් කර තිබෙනවා මෙම වසරේ ඉතිරි කාර්ය පරිච්ඡේදය තුල සිදුකරන ඉදිකිරීම සඳහා ගෙවීමට අතිරේක මුල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා විදේශාධාර නෑ මුදල් මිලියන 3100ක්ද ඊට අදාළ දේශීය අරමුදල් මිලියන 650ක්ද අවශ්‍ය වෙනවා. මෙම ව්‍යාප්තියේ පළමු අධ්‍යයනයේ ඉදිකිරීම සියල්ලම මෙම වසර තුලදී අවසන් කිරීමට සැලසුම් කරනවා. තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාප්තියේ දෙවැනි අධ්‍යයනය සඳහා චීන සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන් 100ක ණය ආධාර ලබා ගත්තා. මේ මගින් මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුල මාර්ග ව්‍යාප්ති 20ක් ක්‍රියාත්මක වඩවා. මෙම ඉදිකිරීම කටයුතු 2016 දෙසැම්බර් මාස ආරම්භ කරන ලැබුවා. 2014 වසර සඳහා මෙම ගරු සභාව විසින් මිලියන 1850ක් අනුමත කර තිබෙනවා. මේ මුළු මුදලම ජූලි මාස අවසන් වන විට ඉදිකිරීම සහ වියදම් කර අවසන් වී තිබෙනවා. වසරේ ඉතිරි කාල පරිච්ඡේද සඳහා අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා විදේශාධාරණය රුපියල් මිලියන 3400ක් ද ඊට අදාළ දේශීය අරමුදල් මිලියන 650ක්ද අතිරේක ප්‍රතිපාදන ලෙස අවශ්‍ය වෙනවා. මේ ව්‍යාප්තිය 2018 වසරේ අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒකාබද්ධ මාර්ග ප්‍රසංස්කරණ අය රෝඩ් ව්‍යාකෘති ඒකාබද්ධ මාර්ග ප්‍රසංස්කරණ වැඩසටහන යටතේ පළාත්බද්ධ මාර්ග හා ග්‍රාමීය කිලෝමීටර් 130ක් පමණ ජාතික මහාමාර්ග කිලෝමීටර් 400ක් පමණ ප්‍රමාණයක් ආසියානු සංවර්ධන බැංකුව ආධාර යටතේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 800ක් සහ ශ්‍රී ලංකා රජයේ ආධාර ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 106ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. මේ යටතේ දකුණු පළාත, මධ්‍යම පළාත, සබරගමු පළාත සංවර්ධන කටයුතු ශීඝ්‍රයෙන් සිදු කෙරෙනවා. උතුරු මැද පළාත, වයඹ පළාත හා කළුතර දිස්ත්‍රික් මාර්ග කිලෝමීටර 1481ක් ප්‍රමාණයක් සංවර්ධන කටයුතු මේ වසරේ ආරම්භ කළා. මේ අනුව මෙම මාර්ග පද්ධතිය මගින් ප්‍රාදේශීය හා ග්‍රාමීය කර්මාන්ත මධ්‍යස්ථාන හා නාගරික මධ්‍යස්ථාන යා කිරීම මගින් එම ප්‍රදේශවල නිෂ්පාදන වෙළඳපොළට ප්‍රවාහනය කිරීමට ඇතුළු කර්මාන්ත කටයුතු වල නව උද්දීපනයක් ඇතිවිය හැකියි අපේක්ෂා කරනු ලැබේ. ඌව පළාතරත් උතුරු පළාතේ සහ නගරීතර පළාතේ මාර්ග සංවර්ධන කටයුතු 2017දී ආරම්භ කරනවා. මෙම අයිරෝඩ් ව්‍යාප්තිය සඳහා මෙම ගරු සභාව මගින් මිලියන 8000ක් 2014 වසර සඳහා අනුමත කර තිබෙනවා. ජූලි මාස අවසන් වන විට මෙම මුදලම ඉදිකිරීම සඳහා ගෙවා අවසන් වී තිබෙනවා. වසරේ ඉදිරි කාර්ය පරිච්ඡේදය තුළ සිදු කරන ඉදිකිරීම සඳහා ගෙවීමට අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා විදේශාධාර ණයටතේ රුපියල් මිලියන 8000ක් අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා. කැලණි ගඟහරා නව පාලමක් ඉදිකිරීම. කැලණි ගඟහරා නව පාලමක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. 2017 ඔක්තෝබර් මාස එම ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිතයි. එම පාලම හා සම්බන්ධ කුළුණු මත ඉදිකරන මාර්ගයක් වරාය දක්වා ඉදිකිරීම සැලසුම් කර තිබෙනවා. මෙමගින් පෑලියගොඩ සහ ඕරුගොඩ වත්තේ ප්‍රදේශයේ වාහන තදබදය අඩු කිරීමට හැකිවනු ඇත. එමෙන්ම කොළඹ වාණිජ මධ්‍යස්ථානයේ ඍජුවම අධිවේගී මාර්ග පද්ධතියේ ඒකාබද්ධ වීම මෙම මාර්ගය හරහා සිදු වෙනවා. මෙම නැව කැලණි පාලම් ඉදිකිරීමේ ව්‍යාප්තිය සඳහා ජයිකා ආයතනයේ ණය ආධාර සපයනු ලබනවා. 2014 වසර සඳහා විදේශාධාර ණය යටතේ රුපියල් මිලියන 2000ක් මෙම ගරු සභාව අනුමත කර තිබෙනවා. එනමුත් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම මෙම වසරේදී සිදු කළ යුතු බැවින් අත්‍යකාර ගෙවීම සඳහා තව මිලියන 6000ක් අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වී තිබෙනවා. මෙම නව කැලණි පාලම ව්‍යාප්තිය 2020 මාර්තු මාස අවසන් කිරීමට සැලසුම් තිබෙනවා. මෙම ඉදිකිරීම තුළින් දැනට කැලණි පාලම් ඇති වාහන තදබදය ආවම කිරීමට හැකිවනු ඇත. ගරු කථානායකතුමනි, අප අමාත්‍යාංශ මගින් මහා පරිමාණ මාර්ග සංවර්ධන ව්‍යාප්ති සැලකිය යුතු ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. අධිවේගී මාර්ගයේ ඉදිකිරීම මහා මාර්ග ප්‍රතිසංස්කරණයේ ව්‍යාප්ති හා පාලම් ව්‍යාප්ති සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා. මේ ව්‍යාප්ති ක්‍රියාත්මක කිරීම සඳහා 2017 වසරේ අයවැය සකස් කිරීමේදී අප විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. 2017 වසර සඳහා රුපියල් බිලියන 300ක මුදලක් අවශ්‍ය බව අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා කරනු ලැබුවා. එනමුත් 2017 අයවැය ඇස්තුවෙන් තුළින් අප අමාත්‍යංශයට මහා මාර්ග අංශය සඳහා බිලියන 116ක් පමණයි ලැබුණේ. එම මුදල් බිලියන 104ක් පමණ ජූලි මාස අවසන් වන විට වීදම් කර අවසන් කර තිබෙනවා. ඒ අනුව ඉහත සඳහන් විදේශාධාර ණය ව්‍යාපාර සඳහා වෙන්කර ඇති මුල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් වන්නේ නැත. කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රකාරව ප්‍රබාධයකින් තොරව බිල්පත් පියවීම සිදු කළ යුතු වෙනවා. එසේම ගෙවීම් ප්‍රමාද බොහෝ 100%ක පොලිය මුදලක් අතිරේකව ගෙවීමට සිදු වෙනවා. එමෙන්ම කොන්ත්‍රාත් ප්‍රකාරව අපේක්ෂිත දිනට වැඩ අවසන් කිරීමට නොහැකි වෙනවා. ඒ අනුව කොන්ත්‍රාත් කරුවන්ට ප්‍රමාද ගාසු ගෙවීමටත් අතිරේක මුදල් අවශ්‍ය වෙනවා. මේ තත්ත්වය මගවරා ගැනීම සඳහා අප අමාත්‍යාංශයට රුපියල් 1,53,000ක අතිරේක මුල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා. ඉන් රුපියල් 1,50,000ක් විදේශාර ණය වශයෙන්ද 1,25,000ක් දේශීය අරමුදල් වශයෙන්ද අවශ්‍ය වෙනවා. අප අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක මහා මාර්ග ව්‍යාප්ති ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මෙම රුපියල් 1,53,000 අතිරේක ප්‍රතිපාදන අනුමත කර ලෙස මෙම ගරු සභාවේ මන්ත්‍රීතුමන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි, මෙම පරිපූර්ණක ඇස්තමේන්තුව සඳහා ගරු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ සඳහා කටයුතු කළ අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් අමාත්‍ය මණ්ඩලයට මාගේ ස්තුතිය පිරිනමනවා. මේ ව්‍යාප්ති ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන අපේ අමාත්‍යංශ ලේකම්තුමා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලයටත් මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මාගේ ස්තුතිය පිරිනමනවා. ස්තුතියි.
විෂය අංක දෙකත් විෂය අංක තුනත් මේ සමගම විවාදයට ගන්න නිසා අපි යෝජනා කරන ඊළඟට ගරු නවීන අමාත්‍යතුමාත් ඉන්පසුව ගරු ජයසිරි ජයසේකර මැතිතුමත් කරුණු පැහැදිලි කිරීම යෝග්‍යයි කියලා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කථානායකතුමා මූලාසෙන්ට පැමිණිමු ඇත.
ගරු නාවින මැතිතුමා,
2016 අංක 8 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනතට අදාළ නියෝගය. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, නවීන සාක්ෂි යොදා ගනිමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම උදෙසා වයස අවුරුදු 15ට හා ඊට වැඩි පුද්ගලයන්ගේ ජීවදත්ව ජීවමිතික දත්ත හා පෞලිය තොරතුරු හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල ඡායාරූප ඇතුළත් ජාතික පුද්ගල නාමලේඛන ස්ථාපිත කිරීම හා ඒ මත විද්‍යාත් ජාතික හැඳුම්පත නිකුත් කිරීම වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට සිදු කරන ලැබූ සංශෝධන සඳහා මෙම ගරු සභාවේ අනුමැතිය 2016/6/31 දින ලැබුණා. ඒ අනුව 2016 අංක 8 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග ගරු පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අද දින ඉදිරිපත් කරනු ලබනවා. 1968 අංක 12 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතින් උචිත නිශ්චිත වයසට පැමිණි සියලු පුරවැසියන් ලියාපදිංචි කර ඔවුන්ගේ අනන්‍යතාවය විශ්වාසනීය ලෙස තහවුරු කිරීම සඳහා හඳුනුම් පත්‍රයක් නිකුත් කිරීමේ බලය ඇත්තේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව 1971 ඔක්තෝබර් මාස 1 දින ආරම්භ කරන ලද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 1971 දී පනවන ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ නියෝග අනුව 1972 සිට එදා තිබූ ඉහළම තාක්ෂණ යොදා ගනිමින් පුරවැසියන් ලියාපදිංචි කර හැඳුනුම්පතක් නිකුත් කිරීම ආරම්භ කළා. එය මිනිස් ශ්‍රමයෙන් ආරක්ෂිත කාඩ්පතක් අතින් ලියා ලැමිනේටින් කර අතින් ක්‍රියාත්මක යන්ත්‍රකින් කපා සකස් කර හැඳුනුම්පත නිකුත් කරන ලැබුවා. පුද්ගල තොරතුරු සටහන් කිරීමට පුත්පත් පමණක් භාවිතා කරන ලැබූ අතර හැඳුනුම්පත් අංකය එවකට පරිගණක තාක්ෂණ හිමිව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලැබුවා. මෙම හැඳුනුම්පත් අංකය පුද්ගලයාට ආවේණික අංකයක් වූ බැවින් එම අංකය පුද්ගලයන්ගේ හඳුනුම් ගැනීමට ඉතා වැදගත් වුණා. මේ වන විට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කර හඳුනා ගැනීමේ පත්‍රයක් නිකුත් කරන ලැබූ පුද්ගල සංඛ්‍යාව මිලියන 30කට අධිකයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරන එකම ලේඛන ජාතික හැඳුනුම්පත වන හේයින් මහජනතාවට රජය හා අනෙකුත් ආයතනවලින් සේවා ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය ලේඛනයක් වී තිබෙනවා. එහෙත් 1972 දී පුද්ගලයන් ලියාපදිංචි කර නිකුත් කරන ලැබූ ක්‍රමවේදය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මාත් අසීරුතාවයකට මුහුණ දීමට සිදු වී ඇති අතර මහජනතාවට හා සේවා සපයනු ලබන අනෙකුත් ආයතනවලට විවිධ අපහසුතාවයන් මුහුණ දීමට සිදු වුණා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භක ක්‍රමවේදය තුළ තිබූ මෙම ගැටලුවලට විසුමක් ලෙස අවුරුදු 15 හා ඊට වැඩි සියලුම පුරවැසියන්ගේ ජීවදත්ත හා ජීවමිතික දත්ත ඇතුළත් ජාතික පුද්ගල නාමලේඛනයක් ස්ථාපිත කර ඒ මත විද්‍යුත් ජාතික හඳුන්පත් නිකුත් කිරීමට 2011/8/17 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. 2013 ඔක්තෝබර 21 දින ශ්‍රේෂ්ඨාධිකරණ යොමු මානව අයිතිවාසිකම් පෙත්සම අනුව ආරම්භයේ සිට සිංහල භාෂාව නිකුත් කර ලැබූ ජාතික හඳුනුම්පත සිංහල හා දෙමළ භාෂා නිකුත් කිරීමට නියෝග ලැබුණා. එමෙන්ම යෝජිත විද්‍යුත් ජාතික හඳුනුම්පත සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාව නිකුත් කිරීමට කඩිනම් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා. එම නියෝග අනුව හඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය 2014/2028 දින පරිගණකගත කරන ලද අතර සිංහල හා දෙමළ භාෂාවෙන් ආරක්ෂිත කාඩ්පතක් මුද්‍රණය කිරීම ආරම්භ කළා. නමුත් ආරම්භයේ සිට ක්‍රියාත්මක වූ ක්‍රමවේදයේ වෙනසක් වුණේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නවීන තාක්ෂණය අනුව අවුරුදු 15 හා ඊට වැඩි සියලුම පුරවැසියන්ගේ ජීවදත්ත හා ජීවමිතික දත්ත හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීට අනුව ඡායාරූපයක් හා පවුලේ තොරතුරු ඇතුළත් ජාතික පුද්ගල නාමලේඛනයක් ස්ථාපිත කිරීම හා ඒ මත විද්‍යුත් ජාතික හඳුනුම්පත නිකුත් කිරීම ඉතාම අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සරකා මෙම කාර්යය මගේ අධීක්ෂණ හා මෙහිමි අර්ථය කඩිනම් කරලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉහතකී පුද්ගලිකයන්ගේ ලියාපදිංචි කිරීමේ සංශෝධන පන්ත මගින් මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවක් සැපීම නව වෙනස්කම් රාශියක් අතිකිරීමට හැකි වෙනවා. ලියාපදිංචි වී හඳුනුම්පතක් ලබා ගැනීම දැනට වයස අවුරුදු 16 සීමා වූ අවුරුදු 15 දක්වා අඩු කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ වාර්ෂික පෙනී සිටින ලක්ෂ 3000ක් පමණ ළමුන්ට කල් වේල ඇතුව ජාතික හඳුනුම්පත් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. දැනට ලේඛන මත පමණක් පුද්ගලයා හඳුනා ගැනීම වෙනුවට ජීවමිතික තොරතුරු අනුව අංගිලි සටහන් හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියේ ඡායාරූපය සමග ඉතා නිවැරදිව පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර දීමට හැකිවීම ඉතාමත් වැදගත් වෙනවා. පුද්ගල තොරතුරු පවුල් රුකක් ලෙස විද්‍යුත් දත්ත ගබඩාවක් තුළ ස්ථාපිත වෙනවා. මේ තුළින් රජය හා අනෙකුත් ආයතන සේවා ලබා දීමේදී පුද්ගලයන්ගේ අනන්‍යතාවය නිවැරදිව තහවුරු කර ගැනීමට හැකි වෙනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය පරාත්මත්ව විමතිගත කිරීම තුළ මහජනතාවට ඉතා පහසුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සේවක් ලබා ගැනීමට හැකි වෙනවා. ඉහේ සඳහන් කරුණු ලැබූ මේ වෙනස්කම් තුළින් තොරතුරු තාක්ෂණය සමග මේ රට සංවර්ධනය කිරීමේ රජය ගෙන යන වැඩපිළිවෙළට ප්‍රබල සහායක් ලබා දීමට හැකි වෙන බව මේ ගරු සභාවට දැනුම් දීමට කැමැතියි. ඒ අනුව 2016/8 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග මාලාවක් කැටුම්පත් කරනු ලැබුවා. අද දින මෙම ගරු සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කරන මෙම නියෝග ප්‍රයෝජනවත් වෙනවා මෙසේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම හඳුනුම්පත් නිකුත් කිරීම සිංහල ජනතාව සඳහා සිංහල භාෂාවෙන්ද, දෙමළ හා මුස්ලිම් ජනතාව සඳහා සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ද හඳුනුම්පත් නිකුත් කරනු ලැබුවා. 2014/2028 දින සිට සියලුම ජනතාව සඳහා සිංහල හා දෙමළ භාෂා දෙකෙන්මත් හඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කළා. මෙම නව නියෝග අනුව සියලු හඳුනුම්පත් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුලම මුද්‍රණය කර නිකුත් කරනු ලබනවා. එසේම නව නියෝගයට සකස් කරනු ලබන හඳුනුම්පත ඡායාරූපය ඇතුළු සියලුම තොරතුරු පොලිකාබනේට් කාඩ් පතක ලේසර් යන්ත්‍රානුසාරයෙන් මුද්‍රණය කරනවා. විද්‍යුත් ජාතික හඳුනුම්පත නිකුත් කිරීමේදී හඳුනුම්පත නිකුත් කිරීමට දැනට ලබා ගන්නා ජීවදත්ත වලට අමතරව පවුලේ සමාජිකයන්ගේ තොරතුරු හා ජෛවමිතික දත්ත ලෙස අත් දෙකේ ඇඟිලි සලකුණු ලබා ගෙන ඒතොරතුරු මත පදනම පුද්ගලයන් පිළිබඳ ජාතික නාම ලේඛනයක් ස්ථාපිත කොට එමගින් විද්‍යුත් ජාතික හඳුනුම්පත් නිකුත් කිරීමට යෝජනාවක් තිබෙනවා. ජෛවමිතික දත්ත ලෙස අද අත් දෙකේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට හා පවුලේ සමාජිකයන්ගේ තොරතුරු සමග ජීව දත්ත තොරතුරු ලබා ගැනීමට අදාළ ආකෘතිපත්‍ය නව නියෝග මගින් හඳුන්වා දී තිබෙනවා. එසේම මෙම සංශෝධන නියෝගවලින් දැනට භාවිතා කරන ඡායාරූප වෙනුවට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රවණතීන්ට අනුකූලව ඡායාරූපයක් ලබා ගැනීමටත් එම ඡායාරූප ගැනීම සඳහා ඡායාරූප ශිල්පීන් හා ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ආවරණය වන ආකාරයෙන් ලියාපදිංචි කිරීම සඳහාත් අවකාශ සලසා දී තිබෙනවා. මේ අනුව දෙපාර්තමේන්තුව විසින් ඡායාරූප ශිල්පීන්ට අවශ්‍ය වන්නා වූ මෘදුකාංගය ලබා දී පුහුණු කර නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ඡායාරූප ලබා ගැනීමට කටයුතු සලසා දී තිබෙනවා. එම ඡායාරූප හඳුනුම්පතට ඇතුළත් කිරීමෙන් ඉතාම ගුණාත්මක හඳුනුම්පතක් ලබා දීමට ඉඩකඩ සැලසෙනවා. විද්‍යුත් දත්ත පද්ධතිය ලෙස පවත්වාගෙන යන පුද්ගලයන් පිළිබඳ විද්‍යුත් ජාතික පුද්ගල නාම ලේඛනය මගින් හඳුනුම්පත් මත පදනම්ව තම දත්ත පද්ධතිය පවත්වාගෙන යන මැතිවරණ දෙපාර්තමේන්තුව, සේවක අර්ථසාධක අරමුදල විභාග දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන සමග හඳුනුම්පත් පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමට පහසුකම් සැලසීමට හැකියාව තිබෙනවා. ඒ රටේ සංවර්ධනයට පිටුවහලක් වනවා මෙන්ම රටේ පුරවැසියන්ටද එමගින් පහසුකම් සැලසෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පුද්ගලයන් පිළිබඳ විද්‍යුත් ජාතික පුද්ගල නාම ලේඛනය විද්‍යුත් මධ්‍යම දත්ත කපඩාවක් ලෙස ස්ථාපිත කර විද්‍යුත් ජාතික හඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා දැනටමත් ව්‍යාපෘති අර්ථයේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331ක් හිම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රාදේශීය කාර්ය ස්ථාපිත කර ඒ සඳහා නිලධාරීන් පදවාගෙන ඔවුන් පුහුණු කර තිබෙනවා. තවද ප්‍රාදේශීය කාර්යාලවල සිට හඳුනුම්පත් සකස් කිරීමට අදාළ ඉල්ලුම්පත් විද්‍යුත් ලබා ගැනීම සඳහා පරිගණක උපාංග ලබා දී VPN සම්බන්ධතාවය මගින් ප්‍රධාන කාර්යාල සමග සම්බන්ධ කර තිබෙනවා. මෙම නියෝග අනුමත වීමෙන් අනතුරුව දීප ව්‍යාප්ත එකවර ක්‍රියාත්මක වන වැඩසටහනක් තුළින් හඳුනුම්පත් ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලුම ප්‍රවාසියන්ගේ ඇඟිලි සලකුණු සමග තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ රටේ සියලුම පුරවැසියන්ට ජාතික හඳුනුම්පත නියුත්කිරීම අධිකාරීත්වය පැවැලි තිබෙන්නේ 1968 අංක 32 ධාරණ 50 විධිවිධාන අනුව පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුවට පමණයි. මා නැවතත් සිහිපත් කරන්නේ මේ රටේ සියලුම පුරවැසියන්ගේ විශ්වාසනීය පුද්ගල අනන්‍යතාවයේ ජාතික හඳුනුම්පත බවයි. එමගින් අනෙකුත් සේවාවන් එනම් ගමන් බලපත්‍ර, රේදුරු බලපත්‍ර, බැංකු කටයුතු, විභාග කටයුතු ආදී සේවාවන් ලබා ගැනීමේදී පුද්ගල අනන්‍යතාව තහවුරු කරන නෛතික ලියවිල්ල වන්නේ ජාතික හඳුනුම්පත වන බවයි. එබැවින් ජාතික හඳුනුම්පත සියලු පුරවැසියන්ට තම සේවාවන් කාර්යක්ෂම ලබා ගැනීමටත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් රටේ සංවර්ධනය වේගවත් කිරීමටත් මනා පිටුවහලක් වෙනවා. එම නිසා ජාතික හඳුනුම්පත් කාර්යක්ෂම ගුණාත්මක ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව නිකුත් කිරීම ජාතික අවශ්‍යතාවක් බව ඔබ සියලු දෙනා මා නැවතත් ගෞරවයෙන් සිහිපත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කර ජාතික හඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යක්ෂම කිරීම සඳහා ඔබ සියලු දෙනාගේම ආශිර්වාදය ඉතාමත් ගෞරවයෙන් අපේක්ෂා කරනවා.
ගරු දයාසිරි ජයසේකර ඇතුමා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අද දවසේ අපි විසින් ඉදිරිපත් කරපු 2016-10/24 දින 1990/23 ධර්ම ක්‍රීඩා නියෝග මාලාවේ 4 චාවගන්ති වත් කිරීම පිළිබඳව විශේෂයෙන්ම තරුණ ක්‍රීඩා හා කලා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශත් සහිතව යම් කරුණු කීපයක් අපිට ලැබිලා තියෙනවා. විශේෂයෙන් මම කියන්න කැමති අපේ ක්‍රීඩා ශාස්ත්‍රයේ වැඩ කරන නිලධාරීන්, ඒ අය ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා නිලධාරීන්ගේ ඉඳලා ලංකාවේ කොළඹාවට ඒ වගේම බස්නාහිර පළාත දක්වාම ඒ වගේම විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශ දක්වත් ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා නිලධාරීන් ඉඳලා පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුවේ ක්‍රීඩා නිලධාරීන් දක්වත් මේ ක්‍රීඩා නිලධාරීන් විවිධ ශේෂ්ත්‍ර ගණනාවකම වැඩ කරන. ඒ වගේම ඔවුන් ඉතාම විශාල අධ්‍යක්ෂීම් සහිත පුද්ගලයන් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසාම සමහර සංගම්වල ග්‍රාමීය වශයෙන් නැත්නම් දිස්ත්‍රික් වශයෙන් තියෙන සංගම්වල ක්‍රීඩා නිලධාරීන් විශාල පිරිසක් අද ඒ ක්‍රීඩාවට නායකත්වය දෙනවා. දිස්ත්‍රික් මට්ටමේ තියෙන දිස්ත්‍රික් සංගම්වලදී ඒවට ඔවුන් මැදිහත් වෙලා කටයුතු කරනවා විතරක් නෙවෙයි, ඔවුන්ගේ අධ්‍යක්ෂීම්, ඔවුන්ගේ සංවිධාන ශක්තියින් මේ සියල්ලම ගත්තම ක්‍රීඩා නිලධාරීන් කරන සේවය මං හිතන්නේ අපි අවතක්සේරු කරන්න බෑ. මේ රටේ ක්‍රීඩාව යම් තාක් දුරට හරි රැඳිලා තිබෙනවා නම් රැඳිලා තිබෙන්නේ ඔවුන්ගේ ශක්තිය නිසා මේ දිස්ත්‍රික් මට්ටමේ. ඒ නිසා අපිට යම් වගකීමක් තිබෙනවා, විශේෂයෙන්ම පළාත් සභා නිලධාරීන්ට ක්‍රීඩා සංගම්වල නිලතල දැරීම පිළිබඳව අපේ තහනමක් තිබුණේ නැහැ. ඒ තහනමක් නොතිබීම නිසාම පළාත් සභාවල නිලධාරීන් ඒ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වල යම් යම් තනතුරු දරමින් ඒ වගේම ඒ ක්‍රියාදාමයන්ට හුරු වෙමින් ඔවුන්ට ඒවට ශක්තිය දෙමින් විවිධ ක්‍රීඩා තරඟ සංවිධානය කරමින් ඒ වගේම ක්‍රීඩකයන් ඉදිරියට ගෙන යමින් විශාල සේවයක් කරනවා පළාත් සභාවල ඉන්න සේවක ක්‍රීඩා නිලධාරීන් පිරිස. අපි පෞගිය කාල වකවානුවේ 2016 10/24 දින ඇති 1999 ඇලිරක් විස්තුන දරන ක්‍රීඩා නියෝග මාලාවේ අපි වගන්තියක් ඇතුළත් කරා. මේ තනතුරුවලට ඉදිරිපත් වෙන්න පුළුවන් පිරිස කවුද කියලා. ඒ අනුව අපි එහි චා වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යංශයේ සේවයේ නියුතු හෝ ඊට පත් කරන ලැබ ඇති රාජ්‍ය සේවක වේ නම් ඔහුට මේ ක්‍රීඩා සංගම්වල තනතුරු නිලනාම දැරීම තහනම් කළ තිබුණා. ඉතින් අපේ ක්‍රීඩා නිලධාරීන් විශාල සංඛ්‍යාවක් අපිත් එක්ක වැඩ කරනවා. ඒ වගේම ඔවුන් විශාල සංඛ්‍යාවක් අපිත් එක්ක එකතු වෙලා මේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රියා කරනවා. ඒ නිසා ඔවුන්ගේ විශේෂ ඉල්ලීමක් තිබුණා. ඔවුන්ට දිස්ත්‍රික් මට්ටමේ සහ ජාතික මට්ටමේ තියෙන ක්‍රීඩා සංගම්වල යම් තනතුරු නිලනාමයක් දැරීමට යම් අයිතියක් දෙන්න කිය. විශේෂයෙන්ම ඔබතුමාට කියන්න කැමති ලංකාවේ ඉතාම ප්‍රවීණ පුහුණුකරුවෙක් වෙච්ච ඩර්වින් පෙරමැත්තුමා. එක්වරක් මේ මල්ල ක්‍රීඩා සංගමේ සභාපතිවරයා විදිහට පත් වුණා. ඒ වගේම තවත් පුහුණුකරුවන් ගණනාවක් විශේෂයෙන්ම සුනිල් ගුණවර්ධන මහත්මයා. මට මතකයි එකපාරක් මල්ල ක්‍රීඩා සංගමේ සභාපති හෝ ලේකම්වරයා විදිහට පත් වෙලා ක්‍රියා කරා. ඔවුන් පුහුණුකරුවන් ඒ වගේම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් විදිහට ක්‍රියා කරපු අය. ඒ නිසා එහි යම් වාසියක් යම් ශක්තියක් තියෙන්න පුළුවන්. මොකද හේතුව ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරීන් ඒ ක්‍රීඩා ශේෂ්ත්‍රයට ආපුවාම සහ ඒ නිලතල තනතුරු අරගෙන වැඩ කරනකොට ඔවුන් තියෙන සම්බන්ධතාවයන්, ඔවුන් දෙස් විදේශවල ගිහිල්ලා කරපු සේවය, ගත්ත අත්දැකීම් රටේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් යම් වාතාවරණයක් තිබෙන නිසා. එනිසා මම කල්පනා කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධව ක්‍රීඩා නිලධාරීන්ගෙන් ලැබුණු යෝජනාවන් ගණනාවක් කල්පනා කරලා ඔවුන්ටත් මේ සංගම්වල නිලතල දැරීමේ බාධාව යම්කිසි විදියකට ඉවත් කරලා ඒ අයටත් නිලතලවලට සම්බන්ධෙන් අයිතිවාසිකම් ලබා දීමට ක්‍රියා කිරීම වැදගත් කියලා මම විශ්වාස කරා. මොකද අපි අර කිව්වා වගේ ඩර්වින් පෙරේරා වගේ ඉතාම ප්‍රවීණ ලංකාවේ හිටපු ඉතාම දක්ෂ පුහුණුකරුවෙක් නැත්නම් ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරිවරයෙක් නැත්නම් ක්‍රීඩා අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයෙක් විතර නැත්නම් අධ්‍යක්ෂකවරයෙක් විතර වැඩ කරපු කෙනෙක් පවා ලංකාවේ ජාතික මල්ල ක්‍රීඩා සංගමේ සභාපතිවරයා විදිහට වැඩ කිරීම තුළ මං හිතන්නේ මල්ල ක්‍රීඩාවට විශාල සේවයක් කරයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ක්‍රීඩා නිලධාරීන්ට පමණක් මේ ශේෂ්ත්‍රය තහනම් කළ තිබීම තුළ යම් අසාධාරණයක් සිද්ධ වෙයි කියන ක්‍රියාදාමය තුළ අපි මේ ක්‍රියාදාමයට යම් සහයෝගයක් ශක්තියක් දිය යුතුයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි මෙයින් යම් බලපෑමක් වෙන්නත් තියෙන ඉඩකඩ වැඩි. මොකද හේතුව සමහර සංගම්වල සමහර ආයතනවල සමහර ක්‍රීඩා නිලධාරීන් සමහර සංගම්වලට ඇතුළත් වුණයින් පස්සේ අමාත්‍යංශය ඇතුලේ මේ රටේ ක්‍රීඩාව දියුණු කරන අමාත්‍යංශ විදිහට ක්‍රියා කරන ක්‍රීඩා අමාත්‍යංශය තුළ ඉන්න නිලධාරීන් ඒවට සම්බන්ධ වීම තුළ සමහර ලාවට
ඔවුන්ගේ බලපෑම් වලට යටත් වෙන තත්ත්වයකට සමහර ක්‍රීඩා සංගම් පත් වෙන දින ඉඩකඩ වැඩි කියන එකයි මගේ අදහස. ඒ නිසා තමයි මම මේක ඉදිරිපත් කරේ. නමුත් මේක යම්කිසි සාවර භාවයක් තියෙන විදිහට වැඩපිළිවෙල සකස් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ක්‍රීඩා නිලධාරීන්ගිනුත් අපිට ප්‍රයෝජන අරගෙන ඔවුනුත් මේ ශේෂ්ඨයට එකතු කරගෙන ඔවුන්ගෙනුත් සංගම් වලට ගන්න තියෙන ප්‍රයෝජනෙ ගත්තොත් මම හිතන්නේ යම්කිසි වටිනාකමක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මේ නිලධාරීන්ට මේ අවස්ථාව අපි ලබා දිය යුතුයි කියලා යෝජනා කරන්නේ. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හරහා යවන යම්කිසි නියෝගයක් වගින් සමහර අපේ ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සම්බන්ධ දෙපාර්තමේන්තුවේ ඉන්නවා අපේ ඉන්න ව්‍යාපෘති නිලධාරීන්. මේ ව්‍යාපෘති නිලධාරීන් අපේ සංගම් ක්‍රීඩා සංගම් 62කට අපි බෙදලා තියෙනවා. ඔවුන්ට වගකීම් පවරලා තියෙනවා ක්‍රීඩා සංගම් 3-4 වගකීම් අරගෙන ක්‍රියා කරන්න කියලා. යම් විදියකට ඒ සංගම් වල තනතුරු දැරීම අපි ඔවුන් ක්‍රියා කරන සංගම් වල තනතුරු දැරීම තුළින් සමහරලාවට ඒ අයට යම් අගතියක් වෙන්න පුළුවන් ඉඩකඩක් තිබෙන නිසා අපි කල්පනා කරා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා ඒ ව්‍යාපෘති නිලධාරීන් ඒ සංගම් වල තනතුරු දැරීමේදී තමන් ක්‍රියා කරනු ලබන සංගම් නැත්නම් තමන් පාලනය කරනු ලබන නැත්නම් තමන් බැඳිලා වැඩ කරනු ලබන සංගම් වලින් පරිබාහිරව ඔවුන්ට ඒ තනතුරු වලට යන්න තියෙන ඉඩකඩ ලබා දීමේ යම් අයිතිවාසිකමක් ලබා දිය යුතුයි කියලා. මොකද දැනටමත් පුහුණුකරුවන්ට විනිශ්චයකාරවරුන්ට මේ ක්‍රීඩා සංගම් වල තනතුරු දරාගෙන දැරීම සම්පූර්ණයෙන් අපි තහනම් කරලා තියෙනවා. මොකද හේතුව කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රෙස්ට් නැත්නම් බැඳීම් පිළිබඳ ගැටුමක් ඇති වෙන නිසා. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාදාමය අපි නිවැරදිව තක්සේරු කරලා තමයි මේ තීරණයට ආවේ. මොකද කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රෙස්ට් කියන එක සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැති කට්ටිය ගොඩක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සියල්ලටම අපි කියලා දුන්නොත් හොඳයි. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රෙස්ට් කියන එක නැත්තම් බැඳීම් පිළිබඳ ගැටීම් ඇති වෙනකොට කොහොමද අපි ඒ වගේ ඉවත් විය යුත්තේ කියලා. ඒ නිසා මම හිතන්නේ ඒ සියල්ල කල්පනා කරමින් තමයි මම මේ තීරණය ගත්තේ. මම හිතනවා ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි කියලා. ඊට අමතරව ක්‍රීඩාව ගැන යම් ප්‍රශ්න කතා කරොත් මම මේ සම්බන්ධව පිළිතුරු දෙන්න සූදානම් කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.